ගරු චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, අපි විශේෂයෙන්ම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය පිළිබඳ විශේෂයෙන්ම ලංකාවට වැදගත් ක්‍රියාවලියක් මොනාණ්ඩුවෙන් කරත් මේ තොත්ත බබාල අපේ රට පාලනය කළා විනාශ කරලා දාපු ආර්ථිකය නැවත ප්‍රතිසංස්කරණය කරන්න යනකොට විශේෂයෙන්ම මුදල් විනය පිළිබඳ ෆිස්කල් පොලිසි එකේ විනය පිළිබඳ විනිවිදභාවය පිළිබඳ ඉතාමත් වැදගත් නීතියකට අදාළව වාර්තාවක් තමයි අද අපි ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම රටක ආර්ථිකය ඉස්සරහට අරගෙන යනකොට මේ මුදල් ප්‍රතිපත්තිය නැත්නම් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය සහ විදේශ විනිමය ප්‍රතිපත්තිය කියන තුන ඉතාමත් වැදගත්. දැන් පහුගිය කාලේ IMF ප්‍රෝග්‍රෑම් එක යටතේ මේ රටේ දැන් එකඟ වෙලා තියෙනවා විවිධ යම්කිසි ආර්ථික ස්ථායීකරණ රාමුවකට. අන්නේ ආර්ථික ස්ථායීකරණ රාමුව තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියලා අපි ඡන්දෙට කලිනුත් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. මේ IMF අග්‍රීමන්ට් එක ඇතුළේ අපි ඉන්නේ, ඒ නිසා මේ මාර්ගය තමයි අපි ඉස්සරහට යන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ පනත, ඒ ඇතුළු පනත් කීපයක් එකවර එක වසරක් ඇතුළත මේ පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවා. එතකොට මේ අයවැය කළමනාකරණය කර ගැනීම සඳහා මෙතන මේ ඉස්සරහා ඉන්න මන්ත්‍රීවරු සහ ඔවුන් උදව් කරපු අය මීට කලින් යම් කිසි හෝ උනන්දුවක් තිබ්බනම් ගරු මන්ත්‍රීතුමියනි, මේ රට මේ අගාධයට පත් වෙන්නේ නැහැ. ඉතින් දැන් ගොඩාක් උපදෙස් දෙන්න ඇවිල්ලා ඉන්නවා, මෙහෙම කරන්න ඕනේ, අරහෙම කරන්න ඕනේ කියලා. මොකද දේශපාලනිකවත් පරාජය වෙලා ආර්ථික වශයෙන් උත්තරට බංකොලොත් කරාට පස්සේ දැන් ජාතික ජන බලවේගයට උපදෙස් දෙන්න යනවා ආර්ථිකය හදන්නේ කොහොමද කියලා. ඒ උපදෙස් ජාත්‍යන්තරයේ මේ වෙනකොට තීරණය කළ ඉවරයි. මාස 6ක් ඇතුළත නැත්නම් මාස 8ක් ඇතුළත කොච්චර සාර්ථකව මේ ආණ්ඩුව මේ ආර්ථිකය ඉස්සරහට අරන් යනවද කියලා. විශේෂයෙන්ම මේ ඉස්සරහා ඉන්න ආර්ථික ඔස්තාර්ල බලාපොරොත්තු වුණා අපි ණය ප්‍රතිවිහිත ගත කිරීමේදී අසාර්ථක භාවයට පත් වෙලා ලංකාව අර්බුදයකට යයි කියලා ගිය දෙසැම්බරේ. දෙසැම්බර් 28 වෙනකොට ඒක අපි සාර්ථක කරගත්තා. ඊළඟට ඔවුන් බලාගෙන හිටියා ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න බැරුව ඒවා ඉෂ්ට කරන්න ගිහිල්ලා අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුවෙන් පිටපන්න ගනී, ඒ අයවැය අර්බුදයකට ලක් කරගනී කියලා. ඒකත් ජාතික ජන බලවේගය ඉතාමත් සාර්ථකව තියෙන වියදම් කළමනාකරණය කරගනිමින් තියෙන රාමුව ඇතුළේ ඉඳගෙන ජනතා ආන්තික ජනතාවටත් විශේෂයෙන්ම සංවර්ධන කටයුතු සඳහාත් මුදල් වෙන් කරගෙන අපිට ඒ අයවැය ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි IMF ආයතනයේ රිවිව් එක කෙල හලහලා බලන් හිටියා කෙලවෙයි කියලා. ඉතින් අවසානේ වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලොන්ට විවිධාකාර උපදෙස් දෙන්න වෙලා තියෙනවා, ඒගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච ඒවා. ඒ නිසා මම කැමති මේ මුදල් විනය නැත්තම් රාජ්‍ය අයවැය විනය පිළිබඳ මේ මහත්තුරුන්ට විශේෂයෙන්ම 2015-19 ඔස්තාර්ලට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. දැන් මහත්තුරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇතිවෙන්න බලපාපු හේතු විදියට ඉතාමත් සීමිත කතාවක් තමයි කියන්නේ. මොකද මේ දශක 4ක් තිස්සේ ගෙන ගියපු ආර්ථික ක්‍රමයේ වැරද්දක්, මේ නවලිබරල් ආර්ථික ක්‍රමයේ වැරද්ද තමයි මේ අපි අද අත්විඳිමින් ඉන්නේ. ඉතින් 2015-19 ඔස්තාර්ලා රටේ බදු ටික එකතු කරගන්න මොකද්ද කරේ? අපි දන්නවා, අපි කතා කරනවා 2019 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බදු අඩු කරලා බදු නැති කරගත්තා කියලා. නමුත් බදු දැල පුළුල් කරගන්න මේ ඔස්තාර්ලට 7-5ක හැකියාවක් තිබ්බේ නැහැ. එහෙම බදු දැල පුළුල් කරලා තිබ්බනම් මේ ආර්ථිකයේ මේ අර්බුදයට වැටෙන්නේ නැහැ. මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි වගේ රටවල් 120ත් 126ත් අතර තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු විදිහට එකතු කරගන්නකොට ලංකාව එකතු කරගත්තේ අවසාන වශයෙන් 13%. ඒක 8.5%කට වටගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයවැය විනාශ කරගත්තේ. ඉතින් එතනදි බැරි වෙලා අපි මේ බදු දැල පුළුල් කරන්න හදනකොට ඒකට උපදෙස් දෙන්න එන්න එපා. ඒ ඕගොල්ලෝ කරපු නැති එක තමයි අපි කරන්න යන්නේ. ඊළඟට 2015-2019 ආණ්ඩුව ඕගොල්ලන්ට බැරි වුණා අපි මේ ඉදිරිපත් කරපු අයවැය වගේ රටේ ප්‍රමුඛතාවයන් වලට අයවැය වියදම් ටික වෙන් කරන්න. ප්‍රාග්ධන වියදම් ටික, වර්තන වියදම් ටික රටේ සංවර්ධනයට, අභිවෘද්ධියට, ජනතාවගේ උන්නතියට වෙන් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ දූෂිත දේශපාලනය නවත්ත ගන්න බැරි වුණා, අත්නෝමතික වියදම් ටික නවත්ත ගන්න බැරි වුණා. දැන් බොරුවට මෙතන කෑ ගහලා අපිට උපදෙස් දීලා වැඩක් වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම ඕගොල්ලෝ ගත්ත ණය ISBs එහෙම නැත්නම් ජාත්‍යන්තර ස්වෛරියේ බැඳු කර ඒ ගත්ත 104 රටට ගත්තේ බඳුන් කර නිසා තමයි රට බංකොලොත් උනේ කියන එක ඕගොල්ලන්ට අනිවාර්යෙන් තේරුම් ගන්න වෙනවා. ඒක දත්තවලින් ඔප්පු වෙලා තියෙනවා. ණය ගෙවන්න නෙමෙයි අරගෙන තියෙන්නේ, ගත්ත 106-7 ණය කාලා බීලා ඉවර කරලා තියෙනවා 2015-19 දක්වා කාලය ඇතුළත. ඒ වගේම ආර්ථික වර්ධනය 2.5%කට වටගත්ත ඔස්තරලාද කියනවා. ආනේ දැන් ආර්ථික ස්ථායීකරණය කරලා වැඩක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ආර්ථිකය කොහොමද වර්ධනය කරන්නේ? කෝ ප්‍රාග්ධන වියදම් වුණාද කියලා අහනවා. ඇත්තටම 2016-2019 තමයි මේ ආර්ථිකය වැටෙන්න අවකලමනාකරණය අවසාන වශයෙන් සිද්ධ කරගත්තේ. ඊළඟට මේ ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා අපේ රටේ අයවැය අවභාවිතාව වෙන්න බැලපෑවේ වංචාව, දූෂණය, ඒ අක්‍රමිකතාවලට තිත තියාගන්න බැරි වෙච්ච එක. දැන් එතකොට මේ ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලා අද වෙනකොට පරණ වංචා දූෂණ, වර්තමානයේ වෙන වංචා දූෂණ, ඒ වගේම සියාබොක් එක ශක්තිමත් කරලා සතියකට 5 දෙනෙක් විතර මේ කරපු වංචා දූෂණ වලට නීති හමුට පැමිණිනවා. ඉතින් ඔස්තාර්ලා කොච්චර හිටියත් වැඩක් වුන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට බැරි වුණා ආණ්ඩුවේ ලීකේජ් එක නැති කරගන්න, ආණ්ඩුවේ වියදම් වල. ඉතින් මේ ෆිස්කල් ඩිසිප්ලින් එක ගේන්න අපි මේ අයවැය ඩිසිප්ලින් එක ගේන්න තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා එක පැත්තකින් නීතිමය රාමුව ඇතුළේ තමයි අද මේ ඉදිරිපත් කිරීම කරන්නේ. නමුත් ඔබතුමාලට කවදාවත් ওই නීතිමය රාමුව තිබ්බත් මේක කරගන්න බෑ. ඒක තමයි මේකට සංස්කෘතික කෑල්ලකුත් ඕනේ. ඒ කියන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසකුත් සිද්ධ වෙන්න ඕනේ අයවැය කළමනාකරණය කරගන්න. අපි පෞද්ගලික ආයතනයක උනත් ගත්තත් අයවැයක් ඉදිරිපත් කරනවා, ඒ අයවැය පුරෝකථනයක් බවට පත් කරගන්නවා, දිගු කාලීන, කෙටි කාලීන කියලා. ඊට පස්සේ ඒ ආයතන ඇතුළේ තියෙන මූල්‍ය විනය ඔඩිට් ප්‍රොසෙස් එක, එහෙම නැත්නම් ඒ සංස්කෘතිය ඇතුළේ තමයි ඒ අයවැය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඒ නිසා අපිට ඉතාමත් විශ්වාසයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ඒ හැකියාව, ඒ කුසලතාවය, ඒ උවමනාව තියෙන දේශපාලඥයන් සිටින නිසා අනිවාර්යෙන් මේක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් සමහර කරගන්න බැරි වෙච්ච අය, අවුරුදු ගාණක් කරගන්න බැරි වෙච්ච අය අහනවා කොහොමද අපි මේ ටාගට් ටික අචීව් කරගන්නේ කියලා. ඉතින් මහත්තුරුනි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මේ තියෙන්නේ අපේ රට මේ මුද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගිහිල්ලා විශේෂයෙන්ම ආර්ථික ස්ථායීකරණය ළඟාගෙන සංවර්ධන මාවතකට ළඟාවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. අන්නේ වැඩපිළිවෙලේ අවශ්‍ය කරන අවම ආර්ථික වර්ධනය, එහෙම නැත්නම් ළඟා කරගත හැකි අවම ආර්ථික වර්ධන වේගය තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ 3.2 ඉඳලා 3.5 දක්වා. එතකොට මොකද්ද දැන් වෙන්න පුළුවන්? ඔබතුමාලා සතුටු වෙන්න එපා. 3.2 එක 5ක් වෙලා, 3.5 එක 4.8ක් වෙලා ඉස්සරහට යන්න යන තවත් ආර්ථික වර්ධනය වැඩි වෙනවා කියලා ඇස්පනා අපිට පේනකොට අවම අවශ්‍යතාවයෙන් එහාට යනකොට නිමෙද රටකට හොඳක් වෙන්නේ. එකතු කරගන්න ඕන බදු ප්‍රමාණය 105 අයවැය දළදේශීය නිෂ්පාදිතයෙන් 15.1ක් තියෙන බදු ප්‍රමාණය ඔබතුමාලා එකතු කරගන්න යෝජනා කරේ ගිය අවුරුද්දේ බදු ගෙවන අයට බදු ගහලා, වැට් ගෙවන අයට වැට් වැඩි කරලා, ආදායම් බදු ගෙවන අයට ආදායම් බදු වැඩි කරලා, ආදායම් බදු අඩුවෙන් ගෙවපු සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බදු වැඩි කරලා. අපි කරන්න හදන්නේ ඒක නෙමෙයි. ඉතාමත් පැහැදිලි අපි මේ එකතු කරගත්ත විශේෂයෙන්ම වත්කම් පිළිබඳ අනපනත් හරහා අපිට මේ අවුරුද්ද අගවෙද්දී පුළුවන් වෙනවා මේ ටාගට්ස් පහු කරලා යන්න. මොකද අපි බදු පදනම පුළුල් වෙනවා. ඉස්සර තිබ්බේ තමන්ගේ වත්කම තමන්ට අයිති කියලා ආණ්ඩු ඔප්පු කරන්න. දැන් මේ ලබන මේ ගිය මාසේ ඉඳලා තමන්ගේ වත්කම තමන්ට අයිති කියලා තමන් ඔප්පු කරන්න. තමන්ගේ වත්කම තමන්ට අයිති කියලා ඔප්පු කරපු ගමන් ඒ වත්කම ආපු ආදායම මොකද්ද කියලා කියන්න. ඒ ආපු ආදායම මොකද්ද කියලා කියනවා නම් ඒකට සමානුපාත බදුලි පුගණුවක් තියෙන්න ඕන. ඉතින් මේ නිසා අපි තාමත් හොඳින් විශ්වාස කරනවා අර වෙනත් රටවල්වල එකතු කරන 118ක 120ක බදු ප්‍රතිශතය එකතු කරගන්න මේ ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා. මොකද මේක වංචාව දූෂණය හරණය කරපු ආණ්ඩුවක්. කාටවත් ගැළවිල්ලක් නැහැ මෙතනින් පස්සේ බදු වංචා කරන්න. ඉතින් අන්න ඒ ක්‍රියාවලිය හරහා අපිට බදු විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණයේ ගේම තුල වැට්බද්දේ ලීකේජ්. ඉතින් මේ 2015 18 හිටපු ඕස්තරලට බැරි වුණානේ වැට්බද්ද එකතු කරගන්න. වැට්බද්දෙන් 60%ක් හැලෙනවානේ. 40%ක් නැති වෙනවානේ. ඉතින් ඒගොල්ලන්ට බැරි වුණානේ තාක්ෂණය ගෙනල්ල වැට්බද්ද එකතු. ඉතින් අපි එක් කරගන්න තමයි යන්නේ. ඒකින්ද තමයි ක්‍රියාමාර්ග බලන්න නම් අයවැය බලන්න කිව්වේ. ක්‍රියාමාර්ග මේ පොතේ නැහැ. මේක පැහැදිලිව කියලා තියෙනවා අවුරුදු 3ක පුරෝකතනයක් අවුරුදු 4ක ආර්ථික රාමුව තමයි ඉදිරිපත් කළ යුත්තේ අවදානම් එක්ක කියලා. අවදානම පුරෝකතනය එකතු කරන පොතේ ක්‍රියාමාර්ග නැහැ. ඒ ටික තමයි අයවැය ඉදිරිපත් කරේ පළවෙනි අවුරුද්දේ. ඒ නිසා විශේෂයෙන්ම ඊළඟට අපි ගත්තොත් එහෙම කොහොමද අපි මේ අයවැය කළමනාකරණය කරද්දී වියදම් ප්‍රමුඛතාවයන් වලට ලක් කරන්නේ කියලා. ඕනම අයවැයක් අරන් බලන්න ඕස්තරලගේ 2015 2019 අයවැය කොච්චරක් ඕගොල්ලෝ ඩිජිටල් තාක්ෂණයට වෙන් කරාද, කොච්චරක් අධ්‍යාපනයට වෙන් කරාද, කොච්චරක් සෞඛ්‍යයට වෙන් කරාද, කොච්චරක් උතුරු නැගෙනහිර සංවර්ධනයට යොමු කරාද, කොච්චරක් වරාය වලට යොමු කරාද, කොච්චරක් දුරට පෞද්ගලික රාජ්‍ය එකඟතාව නැත්තම් පාර්ට්නර්ෂිප් හරහා ආයෝජන ගේන්න උත්සාහ කරාද කියලා. ඉතින් ඒ ඔක්කොම මේ අයව ඇතුලේ අඩංගු වෙලා තියෙන හින්දා දැන් කියන්න දෙයක් නැතුව විකාර කියවනවා මෙතන. ඊළඟට ඍජු විදේශ ආයෝජන ගැන කතා කරා. දැන් ඍජු විදේශ ආයෝජන ගැන කතා කරද්දී ඉතාමත් හොඳට දත්ත BOI ආයතනයෙන් දීලා තියෙනකොට ඒක පටලවන්න හදන. ඉතාමත් පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වා අපිට බිලියන 4කට එහා ඉල්ලුම් එහෙම නැත්තම් යෝජනා ඇවිත් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපිට BOI එක හරහාම ඇවිල්ලා තියෙනවා බිලියන 3කට එහා යෝජනා. ඒ එකක් ඇතුලේ තියෙනවා බිලියන 2.3ක ඉතා විශාල ව්‍යාපෘතියක් ග්‍රීන් හයිඩ්‍රජන් ප්‍රොජෙක්ට් එක. ඉතින් ඒ යෝජනා ගැන කියද්දි BOI එක පැහැදිලිවම කිව්වා මේ කාලය ඇතුළත මිලියන 650ක ආයෝජන සහතික වෙලා තියෙනවා කියලා. ඒ මිලියන 650යි ආයෝජන ඇතුළේ තියෙන ව්‍යාපාර එක්ස්පෑන්ඩ් කරන එකක් තියෙනවා. අලුතෙන් ආපු ආයෝජනක් තියෙනවා. ඒත් ඒ වගේම තමයි දේශ විදේශ රටවල් මේ වෙනකොට ලංකාවට G2G ආණ්ඩු අතර ආයෝජන කරන්න පැහැදීමෙන් ඉන්නවා. ඒ මේ ආණ්ඩුව කෙරෙහි ඇතිවෙච්ච විශ්වාසය, රටගෙන ඇතිවෙච්ච විශ්වාසය. හැබැයි FDI ආවේ නැත්තේ ඒ නිසාම නෙමෙයි. මොකද දැන් ක්‍රෙඩිට් රේටිං එක අපේ හැමිට වැඩි වෙගෙන යනවා. නමුත් සමහර ජාත්‍යන්තර බැංකු ලංකාවට ණය දෙන්න තාම සූදානම් නැහැ. එතන අපිට අර්බුදයක් යනවා. ඒක නිසා අපිට තව ටික කාලයක් යයි ඒක හදාගන්න. ඒ වගේම තමයි විදේශ ආයෝජන ආවේ නැත්තේ මේ වංචාව සහ දූෂණය පිරලා තිබ්බ නිසා. අද වෙනතුරු කිසිම ආයෝජකයෙක් කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. ඇමතිවරයෙක් හම්බෙලා කීයක් හරි 100ට ගාණක් ඉල්ලුවා, මෙච්චර ගාණක් ඉල්ලුවා, ඇමතිවරයා හම්බෙන්න ලක්ෂ 20යි, ඇමතිවරයාත් එක්ක ෆොටෝ එක ගහන්න ලක්ෂ 5යි. ඒ නියෝජිතයෝ, ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ මෙතනින්. එතකොට ඒක නැති වුණා වගේම තමයි ආයෝජන ආවේ නැත්තේ රටට සැලැස්මක් තිබ්බ නැති නිසා. දීවර කර්මාන්තයේ සැලැස්ම මොකද්ද? තිබ්බේ නැහැ. දැන් මේ ආණ්ඩුව තමයි ජාතික ප්‍රතිපත්තියක් හදලා දීවර කර්මාන්තය අපනයන කර්මාන්තයක් අභිමුඛ කර්මාන්තයක් බවට පත් කරන්න අවශ්‍ය කරන SOP එක ඇදුවේ. පොල් කර්මාන්තයත් එහෙමයි. පොල් නිෂ්පාදනය අඩු කරලා නැති කරලා පොල් අපනයන කර්මාන්තයක් හදන්නේ කොහොමද? දැන් පොල් අපනයන කර්මාන්තය බිලියන 2කට අපි අවුරුදු 2ක් ඇතුළත ගෙනියනවා. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීරණ අපි ගත්තා. පොල් ගෙඩි ටික හැදෙනකල් පොල් මදසාකිරි ආනයනය කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිපත්තිමය තීරණ. ඛනිජ ද්‍රව්‍ය වල ප්‍රතිපත්තියක් නැහැ. මැණික්හා ස්වර්ණාභරණ වල ප්‍රතිපත්තියක් නැහැ. කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. ඉඩම් ප්‍රතිපත්තියක් නැහැ. ලංකාවේ ආයෝජකයෙක් ආවොත් ඉඩමක් හොයාගන්න හතරතේ යන්න ඕන. ඇමතිතුමාගෙන් පටන් ගත්තම ප්‍රාදේශීය මන්ත්‍රීවරයා ගා පස්සෙන් යන්න ඕන ඉඩමක් ගන්න. ඊට පස්සේ විවිධ ආයතන වලට ගිහිල්ලා ප්‍රූවල් ගන්න. ඒකයි විදේශ ආයෝජනාවේ නැත්. අපි මේ අවුරුද්ද ඇතුළත ගත්ත තීරණය තමයි ලංකාව ඉඩම් ප්‍රතිපත්තිය හදන්න. ගිය සතිය වෙනකොට සංචාර කර්මාන්තේ සංචාරක අමාත්‍යාංශය පැහැදිලිව කිව්වා මෙන්න අක්කර 1000ක් තියෙනවිලා ආයෝජනය කරන්න. දැන් පැහැදිලි. ලබන මේ අවුරුද්ද අග වෙනකොට අපි කර්මාන්ත පැත්තෙන් කියනවා මෙන්න අක්කර 1000ක් තියෙනවා කර්මාන්ත හදන්න. කෘෂි කර්මාන්තේ පැත්තෙන් ඉඩම් ටික නිදහස් කරලා කියයි අක්කර මෙච්චර ගාණක් තියෙනවිලා වගා කර. දීවර කර්මාන්තය තව ටික දවසකින් කියයි මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා ඉස්සන් වගාවට මත්සයන් වගාවට කිය. ඉතින් මෙන්න මේ විදිහට පහසුකම් ටික සලසන්න. එහෙම නොකර මෙච්චර කාලයක් ඉඳලා අවුරුදු 40ක් ඇතුළතම ගෙන්න ගත්තේ ඩොලර් බිලියන 22යි. කරගන්න බැරි වෙච්ච ඒවා ගැන දැන් කෑ ගහලා වැඩක් නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය ව්‍යවසායකත් රාජ්‍ය ව්‍යවසායකත්වය ගැන බණ කිව්වට 2015 2019 ඔස්තරලට බැරුණා එක රාජ්‍ය ව්‍යවසායකත්වයක් ප්‍රතිවූතගත කරගන්න. කියන්න බලන්න පුළුවන් නම් කරපු එක. ඔය ඔච්චර ඔස්තර දැනුමල තිබිර බැරි වුණා නේ එකක් අක්කර.
කරුණ යෝජනාමත්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තිබෙනවා. දැන් අපිට කියනවා ඉක්මනට කරන්නලු නෑ මං කියනවා ඔය විකුණන්න කියලා කෑ ගහන අය ඉන්නවා ඔවා දූෂණය කරන්න පිටිපස්සේ. ඒගොල්ල බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකන් එක වට්ටලා කුණු කොල්ලට යාළුවන්ට විකුණ ගන්න. ඒක තමයි කරේ. මොකද ශ්‍රී ලංකන් එකේ ඒ එයාලා ඉන්න එකක් නැත්නම් එයා බස් එකක් මිලියන 300ට ගන්න ඕන එක මිලියන 800ට ගත්තේ කොහොමද? අන්න ඒක තමයි කරේ රාජ්‍ය ව්‍යවසායකත්වයන්ට කරේ රාජ්‍ය ව්‍යවසායකත්ව පාඩු කරලා හිතාමතා ඒගොල්ලොම ප්‍රයිවටයිස් කරන්න තමයි උත්සාහ කරේ. ප්‍රතිවෝගත කරනවා කියන වචනයක්වත් තිබ්බේ නැහැ. ප්‍රතිවෝගත කරනවා කියන්නේ ඒක ජනතාවටත් ආණ්ඩුවටත් ට්‍රෙෂරි එකටත් අලාභයක් නොවෙන්නේ ඒවා ප්‍රතිවෝගත කරගන්න ඕනේ. සමහරව අතාරින්න වෙයි. මොකද එක එක අමාත්‍යවරයාගේ නෑදෑයෝ දාගන්න හදපු SOS තියෙනවා. දැන් ඒවයින් 112ක් විතර අපි ප්‍රතිසංස්කරණය කරනවා ඒකාබද්ධ කරනවා. ඒ වගේම තමයි රටට ආර්ථික වශයෙන් මරමස්ථාන තියෙන ඒවා අපි කීයටවත් අතාරින්නේ නැහැ. ජාතික ජන බලවේගයක රජය නැත්තම් ජනතාවගේ අයිතිය තියාගන්නවා. ඒ නිසා මෙතනින් ඔස්තරලයි එළියේ ඉන්න ඔස්තරලයි කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. ලෝකේ රාජ්‍ය ව්‍යවසායකත්ව කියන්නේ ප්‍රධාන පංගුවක් රජයන්වල. විශේෂයෙන්ම රට සංවර්ධන වෙන කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වලට මැදිහත් වෙන්න වෙළඳ පොළ තරඟකාරීත්වය නැති අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙන අවස්ථාවලදී රාජ්‍ය ව්‍යවසායකත්ව වැදගත් කාර්යයක් කරනවා සංවර්ධන ක්‍රියාවලියේ. නවලිබරල් ආර්ථික ක්‍රමය මේ මහ පොළවේ ඉවරයි. ඒක නිසා ඒක ගැන කතා කරන්න එපා. මේ රජය රාජ්‍ය ව්‍යාපාර, පෞද්ගලික ව්‍යාපාර, සමූපකාර සහ වෙළඳ පොළ සංවිධානය කියන හතරම පාවිච්චි කරලා තමයි මේ ආර්ථිකය ගොඩනගන්න හදන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ඉදිරිපත් කරේ ලංකාව ඉතාමත් හොඳ පූර්වාදර්ශයක්. මේ පූර්වාදර්ශය දෙන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරයි. මොකද මෙතන නීතිමය ආවරණයකුත් තියෙනවා. ඒ වගේම අපේ සංස්කෘතිය, අපේ දේශපාලන සංස්කෘතියෙත් මේකට ඉතාමත් අනුබලයක් තියෙනවා. රාජ්‍ය අයවැය කළමනාකරණය කරගන්න එක පැත්තකින් බදු එකතු කරගන්න අපිට නීතිය ශක්තිමත් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අනවශ්‍ය වියදම් ටික අඩු කරගන්න අපිට අපේ සංස්කෘතිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කාටවත් මෙතෙක් කාලයක් තිබ්බ ආණ්ඩුවකට කරගන්න බැරි වෙච්ච ප්‍රතිසංස්කරණ තමයි විශේෂයෙන්ම 2015 2019 ස්ථාරලට කරගන්න බැරි වෙච්ච ටික තමයි අපි කරන්නේ. ඒ නිසා දැන් කෙඳිරි ගාල වැඩක් නැහැ. එක්ක බලන් ඉන්න. එහෙම නැත්තම් පුළුවන් විදියට අපිට උදව් කරන්න කරුණා කළා. මම ඉල්ලා හිටිනවා මේ කරන ජරා වැඩේ නවත්තන්න. මොකද මේ වෙලාවේ රට නැගිටින වෙලාව, මේ වෙලාවේ රටේ සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන වෙලාව, මේ අපේ නීති පද්ධතිය ශක්තිමත් වෙන වෙලාව, ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගෙන වෙලාව, UNDP එක, ලෝක බැංකුව, IMF එක සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන රටවල් අපිට උදව් කරන වෙලාව, මේගොල්ලෝ උත්සාහ කරනවා දවසින් දවස මොකක් හරි කොනක් අල්ලගෙන මේ රට ආයෝජන වලට සුදුසු නෑ කියලා මතයක් හදන්න. ඒ නිසා ඉතාමත් බැගෑපත්වම ජටේ ජනතාවගෙනුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් ඉල්ලන් ඉන්නවා බලන් ඉන්න GDP එක දිහා. පොඩ්ඩක් හරි පහලට આવොත් කෑ ගහ ගමු මෙතෙන්ට ඇවිල්ලා. එක්ස්පෝස් දිහා බලන් ඉන්න. පොඩ්ඩක් හරි පහලට આવොත් මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහමු. ඉන්ෆ්ලේෂන් එක දිහා බලන් ඉන්න. ඉන්ට්‍රස්ට් රේට් එක දිහා බලන් ඉන්න. ප්‍රයිවට් කැපිටල් එක්ස්පැන්ෂන් එක දිහා බලන් ඉන්න. වෙනස් වුණොත් මොනවා හරි වුණොත් අපි මෙතෙන්ට ඇවිල්ලා කතා කරමු. අපි සූදානම් අන්න ඒවත් එක සාකච්ඡා කරන්න. ඒ නිසා බොරුවට මෙතන කාරණා ගෙනල්ලා රට අපහසුතාවයට පත් කරන්න එපා කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.